ඊළඟට තිලින සමරකෝන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9 කාලයක් තියෙනවා.
මූලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි, මේ අද දවසේ මේ ශුද්‍ර මූල්‍ය පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මොහොතේ මගේ ඒ විෂයට අදාළ අදහස ඉදිරිපත් කරන්න කලින් තව චූටි අදහසක් මම ඉදිරිපත් කරන්න ඕන. මොකද මීට කලින් මෙතන අදහස් දක්වපු මන්ත්‍රීවරේ කියන්න උත්සාහ කළා අපි මොන්ටිසෝරි එහෙම නැත්නම් එක වසරේ එහෙම නැත්නම් මේ සභාව ඇතුලේ හොඳ සංවාදයක් කරන්නට තරම් සුදුසු නැති පුද්ගලයන් කියන අදහසක් අපේ මන්ත්‍රීවරයෙක් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළා. ඇත්තටම අපිට පොඩි හිතන්න කාරණයක් තියෙනවා. ඇත්තටම විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය එකතු වෙලා මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ කරන සමහර සංවාද ඇත්තටම හරවත් සාකච්ඡාවක් සමහර කාරණා වලට අදාළව සිද්ධ වෙනවද? එහෙම නැත්නම් ඇත්තටම එක වසරේ කවුද? එහෙම නැත්නම් ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ කළ යුතු සංවාද සම්බන්ධව හොඳ පැහැදිලි බරසාර අවබෝධයක් සහිතව කටයුතු කරන්නේ කවුද කියන දේ පිළිබඳව යම් හිතන්න අවස්ථාව අපිට ඕන තරම් තියෙනවා. නේද? ඊයේ උදෑසනත් මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ සිද්ධ වෙච්ච තත්වයන් බලපුවාම එක වසරටත් පල්ලෙහා කටයුතු තමයි සිද්ධ වුණේ. අපි දැක්ක අනවශ්‍ය කලබලයක් ඇති කරලා නේද අනවශ්‍ය විධියේ හැසිරීමක් මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ සිද්ධ වුණා. ඉතින් අපිත් මේ පාර්ලිමේන්තුවට මීට එන්න එහා අවුරුද්දකට විතර එහා අපි හිතුවේ නේද හැම වෙලේම හොඳම සංවාද සිද්ධ වෙන නේද රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන රටක් යහපත් සමාජයක් නිර්මාණය කර ගැනීම සඳහා සාකච්ඡාවක් සිද්ධ වෙන තැනක් කියලා. ඇත්තටම විපක්ෂයේ පැත්තේ බලපුවම සැලකිය යුතු මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් හරවත් යහපත් සංවාද ඇති කරන්න උත්සාහ කරත් සමහර අවස්ථාවලදී එවැනි තත්ත්වයක් දිස් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එක වසරේ කවුද, බාලාංශ කවුද, එහෙම නැත්නම් ජේෂ්ඨයන් කවුද කියලා ඒ හරහා අඳුර ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔවුන්ට ඔවුන් ගැනම යම් සිදුවයකට ඉදිරියේදී සලකා බලන්න කියන කාරණය මතක් කරන ගමන් මම මේ ශුද්‍ර මූල්‍ය පනතට අදාළ සාකච්ඡාවට අදාළ තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්නම්. ශුද්‍ර මූල්‍ය කියන්නේ මොකක්ද කියන දේ පිළිබඳව අපි යම් අදහසක් ගන්නට ඕන. ප්‍රධාන වශයෙන්ම ශුද්‍ර මූල්‍ය කියන එක අඳුනලා දීලා තියෙන්නේ, එහෙම නැත්නම් ශුද්‍ර මූල්‍ය අවශ්‍යතාවය රට ඇතුලේ පැනනැගිලා තියෙන්නේ සමාජය සවිබල ගැනීම සඳහා. එහෙම නැත්නම් සමාජයේ පැහැදිලි ආර්ථික හැකියාවක් නැති, යහපත් ආර්ථික හැකියාවක් නැති ජනතාව ශක්තිමත් කිරීම සඳහා හඳුන්වා දීපු වැඩසටහනක් තමයි, යම්කිසි කාල සීමාවක් ඇතුළත හඳුන්වා දීම වැඩසටහනක් තමයි මේ ශුද්‍ර මූල්‍ය කියන්නේ. එතකොට මේ ශුද්‍ර මූල්‍ය ඇතුලේ පහුගිය වර්ෂයන් ඇතුලේ ඇත්තටම සාකච්ඡාවට බඳුන්ුනේ මෙන්න මේ පොඩි පොඩි ණය දෙන එක විතරයි සාකච්ඡාවට බඳුන්ුනේ. ඇත්තටම ශුද්‍ර මූල්‍ය කියන එක ඇතුලේ මේ පොඩි පොඩි ණය දෙන එකට එහා ගියපු කාරණා ගොඩක් සලකා බැලිය යුතුයි. සලකා බැලුවොත් තමයි ශුද්‍ර මූල්‍ය කියන එක සාර්ථක වෙන්නේ. ශුද්ධ මූල්‍ය තුල සලකා බලන එක ඇතුලේ ඇත්තටම කරුණ විදිහට අපිට ගත්තාම විදුලිපත් බැංකු හරහා තම මූල්‍ය පහසුකම් සපුරා ගත නොහැකි දිනිඳු පුද්ගලයන් වෙත ණය පහසුකම්. එද විධිමත් බැංකු පද්ධතියට ගිහින් යම් ණය පහසුකමක් හෝ මූල්‍ය පහසුකමක් ගන්න බැරි ජනතාවට මේක හරහා ඉඩ තියෙන්න ඕන කියලා කියනවා. ඒ වගේම තමයි ඉතිරිීමේ පහසුකම් සහ වෙනත් මූල්‍ය පහසුකම් සැලසීම මෙමගින් සිදු කරනු ලැබේ. කියන්නේ ණය දෙනවට අමතරව වෙනත් මූල්‍ය පහසුකම් සැපයීමත් මේ හරහා සිද්ධ වෙන්න ඕන. ශුද්ධ මූල්‍ය මගින් අපේක්ෂා කරනු ලබන්නේ අඩු ආදායම් ලැබුගේ ආදායම් උත්පාදන කිරීමේ කටයුතු සහ ආදායම් උත්පාදන ධාරිතාවයන් වැඩි කිරීම සහ ප්‍රසාරණය කිරීමයි. ඒ කියන්නේ ඔවුන්ගේ ආදායම් උත්පාදනයටත් යම්කිසි සහයෝගයක් තියෙන්න ඕනේ. ඒ වගේම ඒ තමන්ගේ ආදායම් උත්පාදන ක්‍රියාවලිය ප්‍රසාරණය කිරීම සඳහාත් යම්කිසි මැදිහත් වීමක් ශුද්ධ මූල්‍ය හරහා සිද්ධ වෙන්න ඕන. ඉතින් ඒක නිසා ශුද්ධ මූල්‍ය තුලින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටීම අපේක්ෂා කරන අතර රටෙහි ආර්ථික සංවර්ධනයෙහිලා ඔවුන්ගේ ක්‍රියාකාරී දායකත්වයකුත් බලාපොරොත්තු වෙයි. ඒ කියන්නේ ශුද්ධ මූල්‍ය ඇතුලේ රටේ ආර්ථිකයේ සංවර්ධනයට ඔවුන්ගේ දායකත්වය ලබා දෙන්නට ඕන කියන ආකාරය පිළිබඳවත් සලකා බලන්නට ඕන කියලා මේක ඇතුලේ තියෙනවා. ඉතින් ඒක නිසා සමාජ සවිබල ගැනීම සඳහා මේ ක්‍රියාත්මක වෙන ශුද්‍ර මූල්‍ය කියන එක ඇත්තටම අපේ රට ඇතුලේ නියාමනයක් වුණාද කියලා අපි සලකා බැලිය යුතුයි. පහුගිය 2016 වර්ෂයේ, ඊට පස්සේ 2019, ආපහු 2024 වගේ වර්ෂවල මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ මේකට අදාළ සාකච්ඡාවන් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ සාකච්ඡාවන් වල යම් නිශ්චිත අවසානයක් සිද්ධ වෙලා නැහැ. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ මේ පනත හරහා නිශ්චිත අවසානයක් සිද්ධ කරලා නේද ඉදිරියේදී මේක සඳහා යම්කිසි තව විධිමත් වෙනස් කිරීම් කරන්නට අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි ඒ සඳහා සූදානම්. මොකද මේ 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 ශුද්ධ මූල්‍යයට අදාළ කටයුත්ත පිළිබඳව 2019 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානහිමිකම් කවුන්සලයේ 14 වෙනි සැසිවාරයේදීත් සාකච්ඡා කරලා තියෙනවා. 14 වෙනි සැසිවාරයේ ඇතුලේ සාකච්ඡා කරලා ලංකාව ඇතුලේ නේද මේක කොයි මට්ටමකද තියෙන්නේ කියන සාකච්ඡාවත් ඒක ඇතුලේ සිද්ධ වෙලා තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා 129කට ආසන්න ප්‍රමාණයක් ශුද්ධ මූල්‍ය නිසා ලංකාව ඇතුලේ පීඩාවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර උතුරු මැද වගේ පළාත්වල ඊට අමතර 170කට එහා පිරිසක් සියදිවි නසාගෙන කියලා තියෙනවා. එතකොට ඒ විදිහට ගත්තාට පස්සේ ශුද්ධ මූල්‍ය ශේෂ්ඨයට අදාළව ගත්තාට පස්සේ ඉතිහාසයේ ඇතුලේ තියෙන අපිට අමහිරි අත්දැකීම් ටිකක්. ඉතින් ඒක නිසා මේ අමහිරි අත්දැකීම් ඉවත් කරමින් නේද ජනතාව සවිබල ගැන්වීම සඳහා යම්කිසි නියාමනයක් ඇති කරන්නට ඕන කියන පදනමින් තමයි මේ කටයුත්ත මේ ආකාරයෙන් සිද්ධ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ජනතාව සමග දීර්ඝ කාලයක් තිස්සේ බැඳිච්ච එහෙම නැත්නම් අමිහිරි අධ්‍යක්ෂීම් එකතු කරගත්ත ශේෂ්ත්‍රයක් ශුද්ධ මූල්‍ය කියන්නේ. ඊට අමතරව ගත්තට පස්සේ අධ්‍යාපනයේ අඩු ග්‍රාමීය දරිද්‍රතාවය ඒ වගේම තමයි විධිමත් බැංකු පද්ධතියේ දුර්වලතා නිසාත් මේ පිරිස මේ මේ ශුද්ධ මූල්‍ය කියන අමහිරි අත්දැකීම් ලබා ගන්නට එක හේතුවක් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ අවිධිමත් විදිහට රට ඇතුලේ සිද්ධ වෙන ශුද්ධ මූල්‍යකරණය අපි විධිමත් භාවයකට පත් කරන්න ඕනේ. ඒක ඇතුලේ සමහර මන්ත්‍රීවරු විපක්ෂේ මන්ත්‍රීවරු අදහස් දක්වද්දී කිව්වා මේ ආයතන දෙසින් බලලා විතරයි අපි මේ සඳහා අපි යම්කිසි සූදානමක් වෙලා තියෙන්නේ කියන දේ පිළිබඳව මතු කරන්න උත්සාහ කරා. නෑ කිසි ලෙසකින්වත් ආයතන දෙස බලලා නෙවෙයි එක පැත්තකින් ආයතන යම්කිසි විදිහකට නියාමනයක් කරන ගමන් ජනතාව දෙසින් බලලා තමයි මේ ප්‍රශ්නෙට අපි ප්‍රවේශ වෙලා තියෙන්නේ. ඉතින් මේ ශුද්ධ මූල්‍ය පනත අපි ඉදිරිපත් කිරීම තුළින් අපි කරන්නට බලාපොරොත්තු වෙන කාරණා පිළිබඳව කෙටියෙන්ම අදහස් තව කිහිපයක් මම ඉදිරිපත් කරනවා. නව ශුද්ධ මූල්‍ය
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 2ක කාලයක්
තියෙනවා. ඉස්සුති මන්ත්‍රීතුමනි නව ශුද්ධ මූල්‍ය හා ණය නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීම නියාමන අධිකාරියක් මේක හරහා ඇති කරනවා. ඒ වගේම ශක්තිමත් රාමුවක් හඳුන්වලා දෙන්න ඕනේ. මේ නියාමන අධිකාරියට ශක්තිමත් රාමුවක් අපි හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක මුදල් ණයට දීම සහ ශුද්ධ මූල්‍ය ව්‍යාපාර බලපත්‍රයක් රහිතව සිදු කිරීම තහනම් කිරීම. එතකොට මේකට ලයිසන් එකක් දුන්නොත් තමයි අපිට හරියට මේ නියාමන කටයුත්ත කරගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මේ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ රාමුවක් හඳුන්වා දීම මේකට සම්බන්ධ වෙන ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා හොඳ පැහැදිලි වැඩපිළිවෙලක් සහිත රාමුවක් අපි ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම තමයි තවත් ලක්ෂණ කීපයක් මේකට අදාළ බලපුවා විමර්ශන බලතල. මේ විමර්ශන බලතල දෙන්නේ මේ ආයතනයේ මෙන්න මේ නියාමනයන් ඇතුලේ වැඩ කරනවද කියන දේ පිළිබඳව හොයා බලන්න. එතකොට එහෙම හොයා බැලීමක් කරොත් තමයි ඇත්තටම නිශ්චිත නියාමනයක් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔවුන් කරන වැරදි වලට අදාළව යම්කිසි දඩමුල් දැලක් නියාම කිරීමේ හැකියාව විශේෂයෙන් තියෙනවා. ඊට අමතරව තැන්පතු බාර ගැනීම සම්බන්ධයෙන් වන සීමා විශේෂයෙන් ශුද්ධ මූල්‍ය කියන ආයතන අපේ ගම් වලට ඇවිල්ලා නේද තැන්පතු බාර අරගෙන මිනිස්සු අපහසුතාවයට පත් කරපු අවස්ථා ඕන තරම් තියෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේවා සඳහා යම්කිසි සීමාවන් පැනවීමක් මේ පනතරා සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා මහ බැංකුව සතු බලතල සමහර ඒවා ප්‍රමාණවත් නැහැ. ඒ ප්‍රමාණවත් නොවන බලතල මේ හරහා අපි විශේෂයෙන් ස්ථාපිත කරලා මේ අධිකාරි හරහා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේක ඇතුලේ කතාබිච්ච කාරණයක් මේ ප්‍රජාමූල සංවිධාන මේකට ඇතුළත් කරොත් ඒ කට්ටියගේ වැඩපිළිවෙල ප්‍රජාමූලවල විශේෂ මරණාධාර සමිති වෙන්න පුළුවන් වෙනස් සමිති වෙන්න පුළුවන් සංකීර්ණ වෙනවා කියලා. ඉතින් මේක ඇතුළේදී අපි බලාපොරොත්තු වෙනවා ඉන්නේ ප්‍රජාමූල සංවිධානවලට අදාළව යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් ඉදිරියේදී පැන නගිනවා නම් ඒක සාකච්ඡා කරලා යම්කිසි වෙනසක් ඉදිරියේදී සිද්ධ කරගන්නත් ඕන තරම් අවස්ථාව තියෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ ශුද්ධ මූල්‍ය පනත අපි ගෙනල්ලා තියෙන්නේ ජනතාව දෙසින් බලලා තමයි ගෙනල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් හුදු ආයතන ආරක්ෂා කර ගැනීම සඳහා හෝ මේ එම ආයතන තව දුරටත් පොහොසත් කිරීමේ අරමුණින් නෙමෙයි අපි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ශුද්ධ මූල්‍ය නියාමන යාන්ත්‍රණයක ලංකාවේ අවශ්‍යතාවය ගැනත් මට පොඩි අදහසක් කියන්න ඕන. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව නීති විරෝධී තැන්පතු බාර ගැනීම
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්.
විනාඩියක් දෙන මන්ත්‍රීතුමනි, නීති විරෝධී tempatu බාර ගැනීම අධික පොලිය අනුපාත හරහා ගනුදෙනු වාර සූරා කෑම ආචාරශීලි නොවන නැවත අය කිරීමේ ක්‍රම වැනි දේවල් මේකේ නැති කරන්න ඕන කියන අදහසක් තියෙනවා. ඒ වගේම දුර්වල යහපාලන හේතුවෙන් ණය නැවත අය වීම අඩු වීම වියදම් වැඩි වීම හා පාඩු ලැබීම නිසා සුද්ධ මුල්‍ය ආයතන යම් කිසි විදිහකට නියාමනයක් කරන්න ඕන කියලා තියෙනවා. බාරගත් tempatu වල ආරක්ෂාව තහවුරු නොවන බැවින් මූල්‍ය පද්ධති ස්ථායීතාව මත දැඩි තර්ජනයක් ඇති කර ඒක නිසා මූල්‍ය ශේෂ්ත්‍රයේ ස්ථායීතාවය ඇති කරන්නත් මේ සුද්ධ මුල්‍ය පනත අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම ජනතාව ආරක්ෂා කරන්නත් මේ සඳහා අපි අවශ්‍ය නීති ඒ කටයුතු මේක හරහා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න ඔය කාරණා ඉදිරිපත් කරමින් මගේ අදහස් දෙක්වීම අවසන් කරන ස්තුතියි මුල අසනුරු මන්ත්‍රීතුමා.